ප්‍රශ්න අංක 8 ගරු රෝහිණි කුමාර විජේරත්න මහත්මිය නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක අයන්නේ 1 ඔව් අංක 2 ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල මොරගහ කඳහා කළුගඟ සමර්ථන ව්‍යාපෘති යටතේ අවතැන් වූ නැවත පදිංචි කළ ජනතාව සහ එම ප්‍රදේශවල දැනට පදිංචිව සිටින ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ලග්ගල නව නගර ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළ අතර මේ වන විට එහි වැඩ කටයුතු අවසන් කර 2026.07 වන දින සිට ප්‍රතිලාභී පවුල් සඳහා ජල සම්බන්ධතා ලබා දීම ආරම්භ කර ඇත. ඒ අනුව ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාමධාරී වසම් 21ක ජීවත් වන පවුල් 6800කට නව ජල සම්පෙම් ලබා දීමට කටයුතු කරනු ලැබේ. ආයන්න පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමිය
ස්තුතියි. ඇමතුමා මේක බොහොම කාලයකට කලින් දාපු ප්‍රශ්නයක් අවුරුදු එකහමාරකට විතර කලින් මේ වෙනකොට ඔබතුමා කිව්වා වගේ 6800කට දෙන්න ඕනේ ඇප්ලිකේෂන්ස් ඉෂුව කරලා තියෙනවා 3200ක් 1840ක ඇප්ලිකේෂන්ස් ආපහු ලැබිලා තියෙනවා 400ක් ඇස්තමේන්තු කරලා තියෙනවා කනෙක්ෂන්ස් 128ක් දීලා තියෙනවා මෙතන මට දැනගන්න ඕනේ ගරු ඇමතුමා පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේක ක්‍රියාත්මක කරන්න පර්මනන්ට් කාඩ් එකක් ඕනේ මේ වෙනකොට ඒක නැතිකම තුල ප්‍රශ්නයක් තියෙනවා ඒ පිළිබඳව ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි මේ ලග්ගල ජල පිරිපහදු මධ්‍යස්ථානයේ මේ ජල ව්‍යාපෘතිය වැඩ කටයුතු අවසන් කළා තියෙනවා මේ වෙනකොට තිබුණු සම්බන්ධතා 186කට දැන් තමත් අපි ජලය ලබා දෙමින් තිබෙනවා ගරු මන්ත්‍රීතුමිය කිව්වා වගේ අපිට ජල සම්බන්ධතා සඳහා ඇප්ලිකේෂන් ලැබිලා තියෙනවා අපි ජල සම්බන්ධතා ලබා දෙනවා අපි නිල වශයෙන් ලබන 12 වෙනිදා ලග්ගල ජල ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා ඒක පවත්වා ගැනීම සඳහා කාඩරයක් ඕනේ අනිවාර්යෙන් එතන ව්‍යාපෘතිය සඳහා එහි අපි ඒ සඳහා කටයුතු කරමින් තියෙනවා අනිවාර්යෙන් පවත්වා ගැනීම සඳහා ස්ටාෆ් එකක් ඕනේ ඒ බඳව ගැනීම කටයුතු කරනවා කිසිසේත්ම මේක ජනතාවට ජලය ලබා දීම කිසිසේත්ම අඩාල නොවෙන්න වැඩ කටයුතු අපි සම්පාදනය කරන්නම්
දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් මෙතනදී බට එළීමේදී යම් යම් ගැටලු ඇවිල්ලා තියෙනවා මම අවස්ථා දෙකක් ගැන කියන්නම් එකක් තමයි දැන් මාර්ගය හරහා දැන් 6800කට දෙන්න ඕන තැන අපි 128 නේ දීලා තියෙන්නේ. එතකොට මාර්ග හරහා බට එළනකොට RDA PRDA පාරවල් වලට අමතරව මහවැලියේ පාරවල් තමයි තියෙන්නේ. එතකොට මේවා ප්‍රාදේශීය සභාවට බට එළන්න කිව්වට මහවැලියෙන් මේ මාර්ග පවරන්නට ඕනි ප්‍රාදේශීය සභාව වෙත. මහවැලියෙන් පැවරීම ඔබතුමාට අයිති නැති වුණාට නමුත් මේ බට එළීමේදී ඒක කරගන්නට සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක තාම සිද්ධ වෙලා නැහැ. ඊළඟ කාරණාව ඒකෙදිම දැන් මොර තැන්න ඒ වගේම තෝර පිටිය අකර හැඩිය ඇලගමුව ගම්මානේ වගේ මේ කීපයක් විතරයි තවත් ගම්මාන ගණනාවක තව වෙනකම් බට එළලා නැහැ මොකද ඒවට ප්‍රතිපාදන නැහැ කියනවා එතකොට මිනිස්සුන්ට බට එලා ගන්න කියනවා බට ටික දෙන්නම් කියලා එතකොට මෙතන එක පිරිසකට එක විදිහකටත් තව පිරිසකට තව විදිහකුත් වෙනවා ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ග මොකද්ද මහවැලියෙන් අර මාර්ග පවරා ගැනීම සහ මේ බට එලලා නැති ප්‍රතිපාදන නැහැයි කියන මොකද නැහැ කියන්න බෑ භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා කියනවනේ
ගරු අමාත්‍යතුමා
නෑ තුමිගේ ප්‍රශ්නේ ටිකක් ව්‍යාකූලයි ඒ අහන ප්‍රශ්නය ඒ කියන්නේ පාරක බට එලන්න ගියපුවාම ඒක ප්‍රාදේශීය සභාවට පවරන්න අවශ්‍ය නැහැ. ඒක මහවැලියේද ප්‍රාදේශීය සභාවේද PRDA ද RDA ද කියන එක අදාළ නැහැ. නල ඒ බට නල එලන්නේ ජල සම්පාදන මණ්ඩලයෙන්. ඒ අදාළ ආයතනයේ අවශ්‍යරේ පමණයි ගන්න ඕනේ. අපි දැන් ඊළඟට එතුමගේ ප්‍රශ්න තිබුණා මේ සම්බන්ධතා 180යි දීලා තියෙන්නේ තාම මේ ප්‍රශ්නේ මත දීලා නැහැ වගේ එකක්. ඒකත් වැරදි. ඉල්ලුම්පත් ලැබෙනවා. ඉල්ලුම්පත් ලැබෙන අනුව තමයි ජල සම්පාදතා ලබා දෙන්නේ. මේ නල එලීම සම්බන්ධයෙන් සමහර තැන්වල වෝටර් බෝඩ් එක ක්‍රියාත්මක කරලා තිබුණා අතුරු පාරවල්වල මේ ගෙවල් සඳහා ගම්මාන ඇතුළේ අතුරු පාරවල්වල ජල නල එලද්දී ඒවා ජනතා සහභාගීත්වයෙන් කරගන්න කියලා තිබුණා නමුත් ඒ ක්‍රමවේදය අපි දැන් වෙනස් කරලා තියෙනවා ජනතාවට අමතර පිරිවැයක් දරන්න නැතුව ජල නල එලන එක වෝටර් බෝඩ් එකෙන් කළා සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා පමණක් ඒක ජනතාවට මේවා කරන්න
අවසන් කරමු ගරු අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමා ඔබතුමාගේ පිළිතුර අවසන් කරන්න
නෑ ඒක තමයි මාර්ග ඒ කියන්නේ නෑ ප්‍රාදී ප්‍රාදේශීය සභාවෙන් වැඩ කටයුතු කරන්න නැහැ. ජල සම්පාදන මණ්ඩලයෙන් නලේ ලන්න ගියපුවාම ඒ පාර අයිති ආයතනෙන් අවසර ගන්න ඕනේ. ඒ අවසර ගන්න ගියපුවාම ආව ගැටලුවක් මම හිතන්නේ මේවා කරන්න. ඒකට ප්‍රාදේශීය සභාවට පැවරිය යුතු එකක් නැහැ. අපි ඒක ඊ ආයතනත් එක්ක සාකච්ඡා කරන්නම්. නමුත් මෙහි මම හිතන්නේ මේ පැවරීම් සම්බන්ධ ගැටලුවක් ඒ කියලා. ඊළඟ කාරණේ තුබේ කිව්වා මේ මුදල් නැති ප්‍රශ්නයක් කතා කරනවා කියලා. නමුත් එහෙම නෙමෙයි. අපි දැන් ජල ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. සම්බන්ධ 6800ක් කියලා නම් තව නල පද්ධතියක් නෙට්වර්ක් එකක් හදන්න ඕනේ. ඒ සඳහා මුදල් අවශ්‍යයි. ඒ සඳහා එක පැත්තකින් වෝටර් බෝඩ් එකේ තියෙන බෝඩ් එකේ ෆන්ඩ්ස් මේ මණ්ඩලයේ තියෙන මුදල් වලින් කරන්නත් පුළුවන්. අමතර වශයෙන් ඕනනම් ආයවැයෙන් අරිණක් කරන්නත් පුළුවන්. නමුත් මේකට කාලයක් යනවා. මුදල් නෙමෙයි ගැටලුව. කාලයක් යනවා. ඒ නල එලීම් පද්ධතිය කටයුතු කරගෙන යනකොට කොහොමද අපි කඩිනමින් ඒක අවසන් කරන්න යනවා. මම නැවත කියන්නේ අපි 12 වෙනිදා ලග්ගල නව ජල ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා. මේ වෙනකොට ජල සම්බන්ධතා ලබා දීම ආරම්භ කරලා තියෙනවා. හැකි ඉක්මනින් මේ ජනතාව සඳහා පානීය ජල ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරන කිරක පොරොන්දු වෙන කතා ඉක්මනින්.
ප්‍රශ්න අංක 8 ගරු සුසන්ත කුමාර නවරත්න මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්න විමසනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි ප්‍රශ්නාංක 1 ආ කොටස 2015 2019 දක්වා කාල සීමාව තුළ දිවයිනපුරා අඩු සහ මැදි ආදායම් ලාභීන් සඳහා පහත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර ඒ සම්බන්ධයෙන් සවිස්ත්‍රාත්මක විස්තරයක් ඇමනුම් අංක 1 සඳහන් කර ඇත. ආධාර වැඩසටහන් කපරාරු ආදර්ශ ගම්මාන සෙවන වකුගඩු ආධාර වැලියෝය තිරසර නිවාස ආධාර වැඩසටහන විරු සුමිතුරු වැඩසටහන ග්‍රාමශක්ති විසිරී වැඩසටහන සූර්ය උදාව නිවහන උදාව බෝගස්සැබ ආධාර වැඩසටහන ණය වැඩසටහන් විසිරි ණය වැඩසටහන සම්පත් සෙවන වැඩසටහන සොඳුරු පියස වැඩසටහන ණය සහ ආධාර වැඩසටහන් විසිරි ණය ආධාර ආදර්ශ ගම්මාන ණය ආධාර ඉන්දියන් සමග ඉන්දියාව සමග රෝම ඉලක්කම් 2 එක් එක් ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව පහත දැක්වෙන අතර වෙන්වෙන් වශයෙන් ඇමුණුම් දෙකෙහි සඳහන් කර ඇත. නිවාස ණය ප්‍රතිලාභී සංඛ්‍යාව 174942. මෙම 174942 ඒ වසරවල විශේෂයෙන් 2015 2016 2017 18 19 වසරවල 2015 ලක්ෂේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තියෙනවා. 2017-18 වගේ වැඩි ලස්ස 2-3 ව්‍යාපෘති ණය ව්‍යාපෘති 2019 වෙනකොට ලස්ස 5 ණය ව්‍යාපෘති. නමුත් මේ කිසිවක් ඒ සම්පූර්ණ මුදල දීලා නැහැ. මේ අසාර්ථකම ව්‍යාපෘතියක් මේක. ලස්සයක් දෙනවා කියලා මේ මිනිසුන්ට දීලා තියෙන්නේ 20,000යි. ලස්ස 5 දෙනවා කියලා දීලා තියෙන්නේ 40,000යි. මේ 174,000ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා තිනවා. මේ මුදල් අය කරගන්න බෑ. හේතුව තමයි මේ මිනිස්සුන්ව ප්‍රෝඩාවකට ලක් කරලා තමයි මේ මොහොතේ මේ මුදල් ලබා දීලා තියෙන්නේ. ඒ ලක්ෂ දෙනවා කියලා ලක්ෂ දෙනවා කියලා 20,000 දීපුවාම මේ මිනිස්සු අමාරු වැටලා තියෙන්නේ. ඒ වගේ ගෙවා ගන්න බෑ. ලස්ස 5 දීලා දෙනවා කියලා ලස්ස 5 දීලා නැහැ. 40,000යි දීලා තින්නේ. මේ මිනිස්සු අමාරු වැටලා තියෙන්නේ. ඉතින් මේ ඉතාමත්ම සැලසුම් සහගත අමාත්‍යංශයක් කරපු ගරු ඇමතිවරයෙක් කරපු කාල පරිච්ඡේදයේ සටහන් මේ තියෙන්නේ. ඊළඟට නිවාස ආධාර ප්‍රතිලාභී සංඛ්‍යාව 136,070යි. මේ ආධාර කියලා කියන්නේ තාපව ගත්තාම සිමෙන්ති කොට්ට 5-10 දීපුවා මේ තියෙන්නේ. සම්පූර්ණ කරගෙන නැහැ නිවාස. සමහර නිවාස තියෙනවා ටකරන් ලබා දීපු නිවාස, තහඩු ලබා දීපු නිවාස. එවැනි නිවාස 6000කට වඩා යාපනය තියෙනවා. ඒ නිවාස අද තහඩු ආවරණය කරගෙන බිත්තියක්වත් බැඳගන්න බැරුව අසරණව ජීවත් වෙන මිනිස්සු 6000ක් තියෙනවා. ඉතින් මේ 136000 ඇතුලේ තියෙන්නේ එවැනි නිවාස. මේවත් සම්පූර්ණ වෙච්ච නිවාස නෙවෙයි. නිවාස ණය ආධාර ප්‍රතිලාභීන් සංඛ්‍යාව 63869. මේ සංඛ්‍යා ලේඛන තමයි විශාල. නමුත් මේවා එහෙම ඉදිවීම මිලා නැහැ. මේ අනුව ප්‍රතිලාභින් සංඛ්‍යාව 374,991. ප්‍රමාණික ඉලක්කම් තුන එක් එක් ව්‍යාපෘතිය සඳහා අදාළ වර්ෂය තුල වෙන් කළ ප්‍රතිපාදන පහතින් දක්වා ඇති අතර වෙන් වෙන් වශයෙන් ඇමුණුන් තුනෙහි සඳහන් කර ඇත. නිවාස ණය ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 19,785,710යි. නිවාස ආධාර ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 11,464.74යි. නිවාස ණය සහ ආධාර ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 35,082.81යි. ඒ අනුව වෙන් කර ඇති මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 66,331.796යි. මිලියන 66,331.796කින් සම්පූර්ණ ලස්ස පහකට අදාළ නිවාස ව්‍යාපෘති අවසන් කරලා තියෙන්නේ සාමාන්‍ය නිවාස 11,000කට ආසන්න ප්‍රමාණය. රෝමානි ලක්කම් 4 එක් එක් ව්‍යාපෘති යටතේ ඉදිකිරීම ආරම්භ කරන ලද නිවාස සංඛ්‍යා 5 දැක්වෙන අතර වෙන්වෙන් වශයෙන් ඇමුණුන් දෙකෙහි සඳහන් කර ඇත. නිවාස ණය ඉදිකිරීම ආරම්භ කළ නිවාස සංඛ්‍යාව 174,942යි. නිවාස ආධාර ඉදිකිරීම ආරම්භ කළ නිවාස සංඛ්‍යාව 136,170යි. නිවාස ණය සහ ආධාර ඉදිකිරීම ආරම්භ කළ නිවාස සංඛ්‍යාව 63,869යි. ඒ අනුව ඉදිකිරීම ආරම්භ කළ මුළු නිවාස සංඛ්‍යාව 374,981කි. 2019 වර්ෂයේ අවසන් වන විට ඉදිකිරීම අවසන් තිබූ නිවාස සහ ඉදිකිරීම අවසන් කර නොතිබූ නිවාස සංඛ්‍යාව 5 දක්වා ඇති අතර ඒවාෙහි විස්තර වෙන්වෙන් වශයෙන් ඇමුණුම් අංක 4-5 දක්වා ඇත. ඉදිකිරීම අවසන් ඇති නිවාස ණය ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 95,357යි. මේ අවසන් කියලා කිව්වට මේ නිවාසත් ලක්ෂයක් දෙනවා කියලා ලස්සෙම අවසන් කරපුවානේ 120,000යි. ඒ වගේම 105 දෙනවා කියලා 40,000යි දීලා තියෙන්නේ. ඒ අනුව ඒ ආකාරයේ අවසන් වෙච්ච තමා මේකේ. ආධාර ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 124,852යි. මේකෙන් 116,000කට ආසන්නව තියෙන්නේ අපරාධ කරන්න සිමෙන්ති කොට්ට 5-10 දීපුවා, බිත්තියක් අපරාධ කරපුවා තමයි. එතකොට මේවා 124,000ක් නිවාස අවසන් වෙලා නෙවෙයි. ණය සහ ආධාර ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 30,089යි. ඒ අනුව ඉදිකිරීම අවසන් නැති මුළු සංඛ්‍යාව 250,298කි. ඉදිකිරීම අවසන් නැති නිවාස ණය ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 79,585යි. ආධාර ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 11,318යි. ණය සහ ආධාර ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 33,780යි. ඒ අනුව ඉදිකිරීම අවසන් ඇති මුළු නිවාස සංඛ්‍යාව 124,683කි. 2019 වර්ෂයේ පසු පැවති රජයන් වෙනස් වීමත් සමග ප්‍රතිපාදන මුදල් නොලැබීමේ හේතුවෙන්වත් පසු කාලීන මුහුණ දුන් කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික පරිහරණය නිසා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතන ලදී. ඒ වගේම මේ අවිධිමත් භාවය විසින් මෙහි නිවැරදි කළමනාකරණය සහ නොතිබීම විසිනුත් මේ නිවාස අවසන් කරගන්න නොහැකි වෙලා තියෙනවා. එසේ මෙම වැඩසටහන සහභාගීත්වයේ සංවර්ධන වැඩසටහන ලෙස ක්‍රියාත්මක වූ බැවින් ප්‍රතිලාභීන්ගේ දිළිඳු බව මත ලබා දුන් ආධාර මුදල් ප්‍රමාණවත් නොවීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යාම ආදී කරුණු මතද මෙම ඉදිකිරීම අවසන් කිරීම නොහැකි වී ඇත. නොයසේ නම් මන්ද අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මෙම 2015 සිට 2019 දක්වා විශේෂයෙන්ම මේ නිවාස අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරපු නිවාස ව්‍යාපෘති වලින් මේ මහා ලොකු වෙන සම්දර්ශනයක් දැම්මනේ. ඒ සම්දර්ශනයේ දාපු ක්‍රමවේදය ඇතුලේ අපි දන්නවා මේ නිවාස ආධාර දෙනවා කියලා ඉවර වෙලා බොහෝ ජනතාව අමාරු වෙట్లా තියෙනවා. දැන් සමහරුන්ට ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. මේ ණය අය කරගන්න ක්‍රමවේදයන් සහ නිවාස ආධාර නෙමෙයි ණය ලබා දීලා සමහර ඒවා නිවාස ආධාර කියලා දීලා ඉන්නලා 136,000 2,00,000 ඉතින් ඒකේ සිමෙන්ති කොට්ට 10යි 15යි ඔහම තමයි දීලා තියෙන්නේ. එනිසා මම පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට අහන්න කැමති ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් මෙම ණය ලබා දීම සහ අය කර ගැනීම මේ ක්‍රමවේදය ඇතුලේ ආධාර ලබා දීම ක්‍රමවේදය ඇතුලේ මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් සවිස්තරාත්මක චුට්ටක් අදහසක් දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, මේ වසර හතර තුල මෙම ව්‍යාපෘති එකක්වත් ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය මත, නිවාස අවශ්‍යතාවය මත, නිවාස අවසන් කිරීම සඳහා ඒ වුවමනාව මත ආපු යෝජනාවක් නෙවෙයි මේ. සමහර පුද්ගලයන්ට ණයනිකුත් කරලා තියෙනවා. එවකට හිටපු දේශපාලන අධිකාරීත්වයට අදාළ පුද්ගලයා එකම පවුලේ දෙන්න තුන් දෙනාටත් ණයනිකුත් වෙලා තියෙනවා. මේ ණය පිළිබඳව සම්පූර්ණ සවිස්තර වාර්තාවක් ලබා ගැනීම පිළිබඳ පවා නොහැකියාවක් තියෙනවා. ඒ මොහොතේ දේශපාලන අධිකාරීත්වය මත ලබා දීපු දේවල් තියෙනවා, බලපෑම් මත ලබා දීපු දේවල් තියෙනවා. අතිශය අසාර්ථක ව්‍යාපෘතිය. මොනතරම් සැලසුම් තිබ්බ සමහර වෙලාවට මේ ව්‍යාපෘති කරපු අද කරපු අය විපක්ෂයේ ඉඳගෙන ඉරානයට ගහන බෝම්බ වර්ගෙත් කියන්න දන්නේ. හරිද? අද ඇමරිකාවෙන් ගහපු බෝම්බ වර්ගේ මොකද්ද නිෂ්පාදන වරස ඔක්කොම දන්නා. හැබැයි මේවා අතිශය අසාර්ථකයි. නෑ, ඔයා බොහොම අමාරුවෙන් ඔයා ගත්තේ එතුමා කියන නිසාම. ඒ නිසා මේ ව්‍යාපෘති වල ණය දීපුව අය කරගන්න බෑ. මූල්‍ය අර්බුදයකට මූණ දීලා තියෙන්නේ මේ හේතුව තමයි නිවාස සංවර්ධන අධිකාරිය. වර්තමානයේ රටේ ජනතාවට ණය මුදලක් ලබා දෙන්න පවා නොහැකි තත්ත්වයකට මූණ දීලා තියෙන මේ බරපතල මූල්‍ය අර්බුදය. ඉතින් සමහර නිවාස ඉදි කළා තියෙනවා වනජීවී කලාප ඇතුළේ. ඒ වනජීවී කලාප ඇතුළේ ඉදි කරපු නිවාස නැවත ජනතාවට ලබා දෙන්න බෑ. සමහර ගම්මාන තියෙනවා නිවාස 15 20 30 40 හදපු. හැබැයි පදිංචි තියෙන්නේ එක්කෙනයි. අනිත් අය හොයාගන්නත් බෑ. නිසා අතිශය අසාර්ථක ව්‍යාපෘතියක් මේක. ඉතින් ඒ නිසා මේ දැනට මේ ගම්මානවල තියෙන ගෙවල් හඳුනාගනිමින් අපි ඉන්නවා. තොරතුරු එක්රෙස් කරමින් ඉන්නවා. හඳුනාගන්න සියලුම ගෙවල් ලබන අවුරුද්දේ ඒ ගෙවල් දැනට පදිංචි තියෙන ගෙවල් සඳහා නිවාස සඳහා විශේෂ ආධාර මුදලක් අපි යෝජනා කරලා තියෙනවා. ලබන අයවැයට මේ අයගේ ජීවිත බරපතල තත්ත්වයකට මූල දීලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ගෙවල් 6000කට වඩා තියෙනවා, කූඩාරම් සහිත ගෙවල්. ඒ ගෙවල් වල තියෙන තහඩු විතරයි, බිත්තියක්වත් නැහැ. තහඩු ආවරණය කරගෙන ජීවත් වෙන ගෙවල් 6000කට වඩා තියෙනවා. ඒ ගෙවල් හදන්න ඕන, ගොඩනගන්න ඕන, හදලා දෙන්න ඕන. ඒ නිසා විශේෂ ව්‍යාපෘතියක් මේ සඳහා ලබන අවුරුද්දේ යෝජනා කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් ඒකට යම් පිළිතුරකුත් ලැබුණා. විශේෂයෙන්ම දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘති ගණනාවක්ම මේ 2019-20 කාලය ඇතුලේ සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් කැබිතිගොල්ලෑවේ කණුගැහැවව නිවාස ව්‍යාපෘතිය. ඒකෙදි නිවාස 34ක ව්‍යාපෘතියෙන් නිවාස 16ක් තියෙන්නේ වනසංරක්ෂණ කලාපය ඇතුලේ. ඒ වගේම මැදවච්චේ පුල්ලෙලිය ගම්මානයේ නිවාස ව්‍යාපෘතියක් තියෙනවා. දැනට එක්කෙනයි පදිංචි වෙලා තියෙන නිවාස 20ෙන්. මේ ඒ 2015 පටන් ගත්ත නිවාස ව්‍යාපෘති. ඒ වගේම ආපව පදවිය 191 නිවාස ව්‍යාපෘතියක් තියෙනවා නිවාස 20යි. 20ෙන් 3 දෙනෙක් පදිංචි වෙලා ඉන්නවා. ඊටු ටික වල් වැදිලා තියෙනවා. ඒ වගේම බුද්ධංගල නිවාස ව්‍යාපෘතියක් තියෙනවා නිවාස 26යි. ඒකෙන් නිවාස 5ක තමයි පදිංචි වෙලා ඉන්නේ. අපි දන්නවා සාබස්තිපුර අලි කොරිඩෝව මැද්ද තමයි නිමා පෞගේ කාලේ ওই නිවාස ව්‍යාපෘතිය ඇතුලේ අලි මංකඩවල හරස් කරලා ආවිල්ලා නිවාස ව්‍යාපෘතිය ඇදී. කහටගස් දිගලේ කනදරාරත්මලේ වනජීවි කලාප ඇතුලේ ආපහු නිවාස ව්‍යාපෘතිය හැදලා තියෙනවා. ඒතර මේ සම්බන්ධයෙන් මේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට සමහර තැන්වල අපි දන්නවා දේශපාලඥ හිතවතුන්ට, රාජ්‍යසභා මන්ත්‍රීවරුන්ට, ගෙවල් තියෙන කට්ටියට, ගරු කතානායකතුමනි, සමහර තැන්වල නිවාස දීලා තියෙනවා. නිවාසයක පදිංචි වෙලා හිටපු කට්ටියට තව ගෙදරක් දීලා තියෙනවා. මේ වගේ අක්‍රමිකතා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පරීක්ෂණයක් සිදුවන්නේද කියලා මම දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, මේ පිළිබඳව සම්පූර්ණ සොයා බැලීම සඳහා නිවාස සංවර්ධන අධිකාරිය හිටපු ලේකම්තුමා ප්‍රමුඛව අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවෙන් සම්පූර්ණ මේ පිළිබඳව තොරතුරු දක්ත සෙවීම සඳහා දැනට කටයුතු කරමින් යනවා. ඒ තොරතුරු සොයාගත්තට පසුව මේ සමහර නිවාසවල පදිංචි නැත්නම් නිවාස අවශ්‍යතාවයේ තියෙන අයට නිවාස ලබා දීමටත් සමහර නිවාස හදලා අවසන් කරලා නැත්නම් ඒ පිළිබඳව තොරතුරු ලැබුණාම ඒවා ඉදිරියේදී හදලා අවසන් කරලා ඒ අයට ලබා දෙන්නත් නැති නිවාසවල නැවත අවශ්‍යතාවයේ තියෙන අයට ලබා දෙන්නත් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තොරතුරු මේ මොහොත වෙනකොටත් සොයමින් ඉන්නේ.
ප්‍රශ්නාංක 9 ගරු නිශාන්ත පෙරේරා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඇසීමට. ප්‍රශ්නාංක 10 ගරු දිනේෂ් හේමන්ත මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට.
මම ප්‍රශ්නය අහන ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා,
කතානායකතුමනි, වාර්ෂික ලොකුලෝණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 275,000 ලක්ෂ 3ක් අතර පමණ වේ. දෙවනි ප්‍රශ්නයට වගුවක් තියෙන ගරු කතානායකතුමනි, 2026 යලකන්නේ පුරෝකථනය කරා 2019 සිට මේ දත්ත මම ඉදිරිපත් කරනවා. වාර්ෂික නිෂ්පාදනය කර ලැබු ප්‍රමාණය 2019 මෙට්‍රික් ටොන් 18,603යි, 2020 මෙට්‍රික් ටොන් 43,018යි, 2021 මෙට්‍රික් ටොන් 65,907යි, 2022 මෙට්‍රික් ටොන් 17,799යි, 2023 5,084යි, 2024 මෙට්‍රික් ටොන් 8,828යි, 2025 මෙට්‍රික් ටොන් 31,389යි, 2026 මේ අවුරුද්දේ අපේක්ෂිතයි මෙට්‍රික් ටොන් 36,000 40,000 අතර ප්‍රමාණයක් 2026 අවුරුද්දේ අස්වැන්න හැටියට. ඒ අනුව 2025 වර්ෂය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලොකුලූණු අවශ්‍යතාවෙන් 7%කට ආසන්න ප්‍රමාණයක් පමණ දේශීය ලොකුලූණු නිෂ්පාදනය සපුරාගෙන ඇත. ඒ කියන්නේ දේශීය ලොකුලූණු නිෂ්පාදනය කරන්නේ මුළු පරිභෝජනයේ 7%කට ආසන්න ප්‍රමාණයක් තමයි 2025 අපි නිෂ්පාදනය කරපු 21,000කට ආසන්න ප්‍රමාණය ගැන සැලකුවට පස්සේ ගරු කතානායකතුමනි තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය, වර්ෂය වාර්ෂිකව ආනයනය කරනු ලැබු ප්‍රමාණයන් 2019 මෙට්‍රික් ටොන් 240,000යි, 2020 මෙට්‍රික් ටොන් 265,000යි, 2021 මෙට්‍රික් ටොන් 257,000යි, 2023 මෙට්‍රික් ටොන් 294,000යි, 2024 මෙට්‍රික් ටොන් 212,000යි, 2025 මෙට්‍රික් ටොන් 273,000යි, 2026 ජූනි මාසෙ වෙනකොට 158,000යි. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර, සාමාන්‍යයෙන් දේශීය ලොකුලූණු අස්වැන්න නෙළන කාල සීමාවන් දී, එනම් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළදී ආනයනික ලොකුලූණු නිශ්ච සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීම සිදු කරයි. ඒ අනුව දැනට ආනයනික ලොකුලූණු කිලෝවක් සඳහා මාසික රුපියල් 50ක බද්දක් පනව ඇත. මේක කියන්න ඕනේ ගරු කතානායකතුමනි, අපි ගිය වසරේ පනවපු බද්ද අඩු කරේ නැතුව අඛණ්ඩව මේ බද්ද රුපියල් 50 සීමාවේ පවත්වාගෙන යනවා ගිය අගෝස්තු මාසයේ සිට. තවද ලොකුලූණු ඇතුළුව දේශීය නිෂ්පාදනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්හි වෙළඳපොළ මිල ස්ථාවර පවත්වා ගැනීම සඳහා අදාළන ප්‍රතිපත්තිමය තීරණ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සමපකාර සංවර්ධන අමාත්‍යවරයා සහ කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයාගේ සම සභාපති නියුත් ආහාර සුරක්ෂිතතා කමිටුව විසින් ගනු ලබයි. පස්සෙනි ආයන්නට අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, අපිට ඉතා අඩු මුදලකට ආනයනිකව ලොකුලූණු ආනයනය කිරීමේ හැකියාව තියෙනවා. එහෙම අඩු මිලකට ලොකුලූණු ආනයනය කරොත් පාරිභෝගිකයන්ට අපිට සහනයක් දෙන්න පුළුවන්. නමුත් එතන ගැටලුවක් මතුවෙනවා, දේශීය ලූණු නිෂ්පාදකයින්ට අසාධාරණයක් වෙනවා. ලොකුලූණු නිෂ්පාදකයින්ගේ දේශීය වශයෙන් වැඩි මිලට ලොකුලූණු මිල දී ගැනීම තුළින් අඩු මිලට පාරිභෝගිකයන්ට ලොකුලූණු දෙන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. මෙන්න මේ කණ්ඩායම් දෙකම අසාධාරණයකට ලක් නොවි යම් දෙපාර්ශ්වයටම සහනයක් ලබා දීමට හැකිවන වැඩපිළිවෙලක් අමාත්‍යංශයේ විදිහට මේ වෙනුවට ක්‍රියාත්මක වෙනවාද?
ගරු මන්ත්‍රීතුමනි, මේ මම සඳහන් කළා වගේ ඔබතුමා පළවෙනි අතුරු ප්‍රශ්නෙට ගරු කතානායකතුමනි, ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් පත් කරපු ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයාගේ කැඳවුම්කාරීත්වයෙන් යන කෘෂිකර්ම ඇමතිවරයාත් මමත් සම සභාපතිව දරන අපේ කමිටුව මේ පිළිබඳව නිතර අවධානය යොමු කරනවා. අපි ගිය වසරෙත් මේ ප්‍රශ්නෙට මේ හා සමානවම අපි දිගටම මේ ප්‍රශ්නේ දිහා බැලුවා. මොකද අපේ රටේ ලූණු දේශීයව වගා කරන්නේ 10%කට අඩුවේ. ඒ 10%කට අඩු 2025 තමයි අපි 107යි. අපි 2026 100ට 10කට 12කට ආසන්න ප්‍රමාණයකට මේ වගාව වැඩි කරලා තියෙනවා 2026. එතන ඊට කලින් ගත්තාම සමහර අවුරුදු වල මුළු ආනයනෙන් 100ට 1කට ආසන්න ප්‍රමාණයක් තමයි වගා කරලා තියෙන අනිත් ඒවා සියල්ල පිට රටින් අපි ආනයනය කරලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ නිසා ගිය අවුරුද්දේ වගා කරපු ගොවියන්ට මිලක් දෙන්න උවමනා වුණා. මිලක් දෙන්න උවමනා වුණාම ගරු කතානායකතුමනේ රුපියල් 10ට තිබිච්ච බද්ද රුපියල් 10කට තිබිච්ච ලුණු බද්ද අපි රුපියල් 50 දක්වා වැඩි කරා. ඒ වැඩි කරේ අපි දේශීය ගොවියගේ මොකද 2024 2023 බැලුවොත් එම අපිට පේනවා මම ඉදිරිපත් කරපු සංඛ්‍යාලයකන අනුව අපේ දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටන් 5000 8000යි. ලක්ෂ 275000ක් ලක්ෂ 3ක් අතර පරිභෝජනයේ තියෙද්දි ටන් 5000 8000යි වගා කරලා තියෙන 2022 23. ඒ නිසා අපිට 25 වවපු ගොවියෝ මිලක් ඉල්ලද්දී අපි සිද්ධ කරපු එක තමයි මේ තීරුබද්ද විශේෂ මේ ස්පෙෂල් කොමියුනිටි ලෙවි එක අපි රුපියල් 50 දක්වා වැඩි කරා. ඒ වැඩි කිරීම හරහා අපිට පුළුවන් වුණා ලුණු වල මිල 120න් උඩට ගේන්න. 120න් උඩට ගේන්න පුළුවන් වුණා. ඒ නිසා අපි දේශීය වෙළඳපළේ ලුණු වල මිලත් ආනයනික ලුණු වල මිලත් අතර පරතරයක් එන එක යම් ප්‍රමාණයකට අපි අඩු කරගත්ත රුපියල් 50යි බද්ද පනවල. ඔබ අහනා වගේ ආපහු 50ක බද්ද පැනවීම විසින් දේශීය ලුණු වල මිල රුපියල් 130න් 140න් උඩට ආවා. හැබැයි ඒ වගේම ඒකට සමගාමීව ආනයනික ලුණු වලටත් රුපියල් 50ක බද්දක් තියෙනවා. අපි 90%ක් පිට රටින් ගේන. ඒ ගේන එකට රුපියල් 50ක බද්දක් වැටෙනවා. නමුත් දේශීයව වගා කිරීමක් අපිට අවශ්‍යයි. අපි විශේෂයෙන් ලෝකයේ ඇතිවන තත්ත්වයන් වලට මුහුණ දීම සඳහා දේශීයවත් යම් නිෂ්පාදනයක් සිදු නොවුනොත් ආනයන මතම සීමා වෙන්න සිදු වුනොත් අපිට ඒකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි ලුණු ආනයන කරන්නේ විශේෂයෙන් ඉන්දියාව, පකිස්තානය වගේ රටවල් වලින් තමයි අපි වැඩිපුර ලුණු ආනයන කරන්නේ. චීනය සහ අනිත් රටවලදී ඉතාම සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපි දැනටත් කල්පනා කරලා තියෙන්නේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙනුත් මේ අපේ ගොවියගේ ආරක්ෂාව වෙනුවෙනුත් රුපියල් 50යි පවතින බද්ද අපි අකණ්ඩව ගිය අවුරුද්දේ අගෝස්තු සිට අරන් ආවා. වෙනදා කරේ ලුණු ගැලවෙන කාලට කරු කතානායකතුමනි මාස 3කට බද්ද ගහනවා අයින් කරලා. එතකොට ගේන්න ඕන තරම් ලුණු ගෙනල්ලා තියන් ඉඳලා අවසානයේ මේ ප්‍රශ්නේ අපිට හැමදාම උත්තරයක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා අපි තීරණයක් අරගෙන පනවපු බද්ද අකණ්ඩව ඒ විදිහට පවත්තන් ආවා. ඉතින් අපි මේ කන්නේ දැන් අගෝස්තු මාසේ ලුණු ගැලවීමට ආසන්නයි. විශේෂයෙන් මේ කන්නේ අපි අපේක්ෂා කරනවා මෙට්‍රික් ටන් 36000ක්. මෙට්‍රික් ටන් 36000යි කියලා කිව්වහම හෙක්ටයාර 1800ක පමණ තමයි වගා කරලා තියෙන්නේ. වැඩිපුර අනුරාධපුරය සහ දඹුල්ල කියන දිස්ත්‍රික්ක දෙකේ තමයි තියෙන්නේ. ඉතින් අපි ඉලක්ක කරනවා මේ කන්නේ ලුණු මිලදී ගැනීමේ ක්‍රියාවලියට රජය මැදිහත් කරගන්න. ඉතින් ඒක හරහා පාරිභෝගිකයාට යම් ප්‍රමාණයකට ආනයනික ලුණු දේශීය ලුණුත් රුපියල් 200කට ආසන්න මිලකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා සිල්ලර වෙළඳපළේ. ඒ වගේම ආනයනික ලුණු හරහා දේශීය ගොවියට බලපෑමක් සිද්ධ වෙනවා නම් ඒක නවත්තන්න වෙළඳපළ තුල දේශීයව ලුණු මිලදී ගැනීම සඳහා සහෝපකාර තොගවන් සංස්ථාව හරහා මිලදී අරගෙන ලංකා සතුසත් ඒ වගේම සහෝපකාර හරහා විකිණීමට අවශ්‍ය පියවර ගැනීම තමයි මේකෙන් බැලන්ස් කරන්න තියෙන ක්‍රමය. මොකද අපිට 90%කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන නිසා.
ගරු මන්ත්‍රීතුමා, ඔව් මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ ගරු අමුතුමනි, ඔබතුමාගේ පිළිතුරේ සඳහන් වන විදිහටම දැනට දේශීය නිෂ්පාදනයේ සමස්ත පාරිභෝග අවශ්‍යතාවයන් 7% වගේ ප්‍රමාණයක් කියලා කිව්වේ. මෙන්න මේ නිෂ්පාදනය තවදුරටත් වැඩි කරන්න සහ මේ ලොකු ලුණු මත පනවලා තියෙන බදු ක්‍රමය ඉදිරියේදී පාරිභෝගයන්ට සහ නිෂ්පාදකට සහනයක් වෙන විදිහට ගලප ගන්නත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඔබ අමාත්‍යාංශය ඒකාබද්ධව දැනට සැලසුම් කරලා තියෙන ක්‍රියාමාර්ග මොනවද?
ගරු ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ගරු මන්ත්‍රීතුමා. විශේෂයෙන් වගා කරන ගොවියාගේ විශ්වාසය ආරක්ෂා කරේ නැත්නම් ගොවියා ගොවිතැනින් අයින් වෙනවා. ඒ නිසා තමයි අපි ලුණු සඳහා පනවපු බද්ද කෘෂිකර්ම ඇමතිතුමත් මම සමසභාපතිව දරන අපි දෙන්න ආහාර සුරක්ෂිතා කමිටුව අපි තීරණය කරේ බද්ද ඔහොමම තියයි. මේ විතරක් නෙමෙයි අලවලට 80ක බද්දක් පැනෙවුවා. අල බද්ද රුපියල් 80ක් කරා. දැන් ආනයනික අල කිලෝකට රුපියල් 80ක බද්දක් තියෙනවා. ලුණු වලට 50ක බද්දක් තියෙනවා. එනිසා මේ බද්ද අපි අකණ්ඩව පවත්වන් ආවේ ගොවියට විශ්වාසය හදා. ඔබට සංඛ්‍යාලේඛන අනුව පේනවා ඇති ගරු මන්ත්‍රීතුමා 2022 ටොන් 5000යි තිබුණේ 2023 ටොන් 8800යි. හැබැයි අපි 2024 2025 වෙනකොට අපි ටොන් 21389ක් වගා අස්වැන්න අරන් තියෙනවා 21000ක්. ඒ කියන්නේ 4 ගුණයක් වැඩි කරලා තියෙනවා නිෂ්පාදනය. අපි මේ බදු පැනවීම සහ ගොවියට විශ්වාසය හැදුවා. ඒ විතරක් මේ 2026 වෙනකොට නැවත 21000 තිබිච්ච එක 40000 සීමාවට ගේන්න ගොවියා වගාව වැඩි කරලා තියෙනවා. ඉතින් අපි බදු සීමාව තියන් යන ගමන් ගොවියට විශ්වාසය හදලා තියෙනවා. දේශීය වැව්වොත් ඒකට මිලක් තියෙනවා. මොකද ආනයනික ලුණු සඳහා බද්දක් තියෙනවා. ඒ නිසා අපි හිතනවා රුපියල් 50ක බද්ද තිබීම හරහා ආනයනික ලුණු වලට විශේෂයෙන් ඉන්දියානු සහ පාකිස්තාන් ලුණු වලට වෙළඳපළ තුල රුපියල් 150ක 170ත් අතර මිලක් තියෙන තොග මිල. ඉතින් සිල්ලර වෙළඳපළේ රුපියල් 200ක් හෝ 200 200ට අඩු ප්‍රමාණයකින් අලෙවි වෙන්න පුළුවන්. ඉතින් දේශීය ලුණු වලටත් ඒ මිල පවත්වාගෙන ගියොත් ඔබ අහනා වගේ පාරිභෝගිකයටත් හානියක් වෙනවා. ගොවියත් ආරක්ෂා වෙනවා. වෙළඳපළ තුල මේ ප්‍රශ්නේ අපිට බැලන්ස් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි හිතනවා මේ බද්ද පවත්වාගෙන යමින් ගොවියට විශ්වාසය හදනවා ලුණු වැඩිපුර වගා කරන්න ආනයන සීමාව විතර අපි අඩු කරන්න පුළුවන්. දේශීය ගොවියගේ ලුණු වැඩි කරන්න පුළුවන්. එක පැත්තකින් ඩොලර් පිටරට යන එක නවතිනවා. අනිත් පැත්තෙන් ගොවියගේ මිල ගොවියට මිලක් තියෙනවා. ගොවියගේ ආදායම ස්ථාවර වෙනවා. ඉතින් මේ හරහා තමයි මේ දෙක අපිට බැලන්ස් කරන්න පුළුවන් වෙන ගරු මන්ත්‍රීතුමා.
දෙවෙනි වටයේ ප්‍රශ්න අංක 5 ගරු නලින් බණ්ඩාර ජයමා මහතා බලශක්ති අමාත්‍යතුමා ඇසීමට.
කථානායකතුමනි නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා වෙනුවෙන් බලශක්ති අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු සභානායකතුමා
අලු කථානායකතුමනි දන්වලා තිබෙනවා සති දෙකක කාලයක් අවශ්‍යයි කියලා.
ප්‍රශ්න අංක
2 කාලයක් අවශ්‍යයි.
ප්‍රශ්න අංක 6 ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කුෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඇසීමට.
අලු කථානායකතුමනි MLAM හිස්බුල්ලා මන්ත්‍රීතුමා වෙනුවෙන් කුෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් අහනවා.
නියෝජ්‍ය අමාත්‍යතුමා
අලු කථානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්න අංක 9 ගරු නිශාන්ත පෙරේරා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඇසීමට.
ගරු කථානායකතුමනි ගරු නිශාන්ත පෙරේරා මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් මම මේ ප්‍රශ්න අහනවා.
ගරු නිජ අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි පිළිතුර ලබා දීම සඳහා සති දෙකක් කල් ඉල්ලනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මහතා.
කථානායකතුමනි දුරකථන සංනිවේදන ආර්ථික වර්ධනය ඩිජිටල් රාජ්‍ය පාලනය මූල්‍ය සේවා අධ්‍යාපනය සෞඛ්‍ය සංරක්ෂණය ජාතික ආරක්ෂාව සහ පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතය සඳහා සහාය වන තීරණාත්මක ජාතික යටිතල පහසුකමක් බවට පත්වී තිබීම හේතුවෙන් සහ වසර ගණනාවක සූදානම තිබියදීත් ජංගම දුරකථන අංකයේ අතේ ගෙන යාමේ හැකියාව මොබයිල් නම්බර් පෝර්ටබිලිටි ක්‍රියාත්මක කිරීමේ දීර්ඝ ප්‍රමාදයක් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සැලකිය යුතු ලෙස පරිවර්තනය කරනු ලබන ස්ටාලින්ක් වැනි චන්ද්‍රිකා පදනම් කරගත් මෙහෙයුම්කරුවන්ගේ පැමිණීමත් සලකා බැලීමෙන් තාක්ෂණ අමාත්‍යවරයා පහත සඳහන් කරුණු පාර්ලිමේන්තුව දැනුවත් දෙන්නේද? 1. ජංගම දුරකථන අංක අතේ ගෙන යාම හැකියාව that is mobile number portability මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත්තේ මන්ද සහ එහි හඳුන්වා දීම ප්‍රමාද කිරීමට හේතු වී ඇති තාක්ෂණික නෛතිකම නියාමන වාණිජ හා පරිපාලනයේ බාධා මොනවාද? 2. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම සභාවේ that is telecom regulatory institution ලංකා නම්බර portability services බලපත්‍රලාභී මෙහෙයුම්කරුවන් පද්ධති පරීක්ෂාවෙන් ඉතිරිව ඇති ප්‍රධාන පියවර මයිල්ස්ටෝන් ව්‍යාපෘති වියදම් සහ අනුකූල නොවීම සඳහා වන තඩමුදල් සමගින් එය නියමිත වශයෙන්ම ක්‍රියාත්මක කරන දිනය ඇතුළුවත්ව ව්‍යාපෘතිය වත්මන් තත්ත්වයේ කුමක්ද? 3. මොබයිල් නම්බර් පෝර්ටබිලිටි යනු තරඟකාරී තත්ත්වයක් ප්‍රවර්ධනය කරන සේවා ගුණාත්මක භාවයේ ඉහළ නංවන ගාස්තු පහත හෙළන දිරිගන්වන සහ පාරිභෝගිකයන් බැංකු ව්‍යාපාරික රාජ්‍ය ඩිජිටල් සේවාන්ට බාධාවකින් තොරව මෙහෙයුම්කරුවන් මාරු කිරීමට ඉඩ සලසන මූලික පාරිභෝගික අයිතියක් බව රජය පිළිගන්නේද? 4. ස්ටාලින්ක් සහ අනෙකුත් චන්ද්‍රිකා මෙහෙයුම්කරුවන්ගේ පැමිණීම මගින් තරඟිකාරීත්වය that is Starlink honorable speaker දැරිය හැකි මිල බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශය ආයෝජනය සහ විදුලි සංදේශ සේවාවන්හි සමස්ත ගුණාත්මකභාවය ඉහළ නැන්වීම තහවුරු කිරීම සඳහා සකස් කර ඇති ජාතික උපයා මාර්ග කුමක්ද? honorable speaker What revised quality of service standards and key performance indicators will TRSCL enforce on all operators regarding coverage call, quality data, speeds, latency, network availability, complaint resolution, customer satisfaction, and compensation for service failure? And how will compliance be independently monitored and publicly reported? 6. Honorable Speaker, will all telecommunication operators, including the satellite-based providers such as Starlink, be equally subject to Sri Lankan law? Because there was a law being brought in to write off if no payment is made to Starlink or any foreign operator, that will be taken off from the Indian Revenue debt requirement, including licensing conditions, taxation, consumer protection, data protection, cyber security, lawful interception requirement and compliance with lawful orders of Sri Lankan court and competent authorities. 7. Will all operators be subject to identical licensing fee, regulatory charges, taxes and statutory levies, thereby ensuring a level competitive playing field without conferring unfair commercial advantages on any provider? I am informed, Honourable Speaker, that telephone tapping and things like that, access is being given without any court orders, etc. Just have a look at that. 8. Will the minister table before Parliament, before the mobile number portability implementation roadmap, operator readiness report, the regulatory framework applicable to satellite operators, the license conditions applicable to Starlink, and the government's long-term national telecommunication competition and consumer protection strategy? Thank you, Honourable Speaker.
Honourable Deputy Minister.
Honourable Speaker, answer to question number one. The Honourable Member's question relates specifically to mobile number portability. It is important to clarify, however, that the project previously agreed by the participating operators and established through Lanka Number Portability Service Limited is a broader number portability project under which both mobile number portability, MNP, and fixed number portability, FNP, were intended to be implemented simultaneously. Accordingly, guarantee company consists of all fixed and mobile operators, namely Lanka Number Portability Services Limited, was set up to carry out operational activities and the license was issued in September 2024. All technical standards and operational guidelines in line with international standards and best practices were finalized in coordination with all these operators, and the total cost of this project is borne by both fixed and mobile operators. However, one fixed operator has subsequently requested that this approach be reconsidered, stating that the implementation of fixed number portability across their fixed network together with newer IP and fiber platforms would require substantial modifications to routing, signaling, subscriber management, billing operational support systems, as well as extensive testing. The operator has therefore expressed concerns regarding the additional time, effort, cost involved and the absence of a clear commercial return on such investments. The operator has further stated that the current public demand is predominantly for mobile number portability. Maybe that's why Honourable Member also specifically requested about mobile number portability. And the fixed connections are increasingly used for fiber-based internet access, where changing broadband providers is generally not dependent on retaining the associated telephone number in the same manner as mobile services. When we study the international use cases, it shows that mobile-first approach is what is being used in the emerging markets and also demonstrate a phased approach. India introduced MNP in 2011. Pakistan in 2007, Bangladesh in 2018, Nigeria 2013, and Kenya in 2011. While general FNP, fixed number portability in several such markets remain absent or limited, MNP is also more widespread than fixed number portability internationally. Accordingly, fixed operator has proposed implementing MNP first and consider FNP subsequently, subject to demonstrated consumer demand, a detailed cost-benefit assessment, and agreeing among the relevant parties to amend the original simultaneous implementation scope. Therefore, a discussion between the Ministry of Digital Economy, TRCSL, and operators are currently ongoing to identify a suitable way forward for implementation of number portability in Sri Lanka. If the telecom industry does not come to an agreement by the end of September, the Telecommunication Regulatory Commission will proceed by way of direction under the Sri Lanka Telecommunication Act, and the conditions of the operator's license. And the government will, if necessary, commission mobile number portability first, ahead of fixed, so that the great majority of subscribers are not made to wait on a dispute that does not concern them. Answer to number two, question number two, TRCSL has taken steps to finalize the drafting of rules and guidelines in coordination with operators, which could be published upon the finalization of implementation date. Lanka Number Portability Service Private Limited has taken steps to procure the technical solution. The letter of intent is already been issued, but the agreement and the PO are on hold due to the disagreement of the fixed operator in the original implementation plan. Licensed operators have reported that they have already done initial investments required for making their networks ready for providing mobile number portability services to customers, but the process is on hold due to the change in original implementation plan as per the request that came from one operator. Answer to question number three, the government accepts without qualification that the ability to change operator while retaining one's number is entitlement that consumers in a modern telecommunication market are due, and that is a delivery, that its delivery is a matter of government policy commitment rather than operator discretion. Mobile number portability lowers the cost of switching, and in doing so, it disciplines price, drives quality of service, and rewards operators for innovate. It matters more today than when it was first proposed, because a mobile number is no longer only a telephone number. It is the identity by which citizens access banking, payments, government and other digital services. To be locked to an operator is now to be locked out of choice that affects far more than a telephone bill. That is precisely why the government does not regard the present delay is acceptable. And why my answer to question number one sets out that will follow in the remaining disagreement if it is not resolved by the agreement by the industry. Answer to question number four, TRCSL has taken steps to revise existing broadband quality of service rules to monitor network of different technologies. With licensing of new category of satellite service providers, including Starlink, a national strategy will be introduced for universal broadband connectivity in addition to existing programs conducting through fixed and mobile operators to serve underserved and unserved areas. Answer to question number five, TRCSL is in the process of revising broadband quality of service, QoS, rules to incorporate new monitoring requirements relating to the service quality of 5G networks, satellite networks, and monitoring quality of experience, QoE, indicators such as latency as well. Currently, monitoring of QoS indicators depend on the operator data, but TRCSL is in the process of acquiring a system to independently monitor both QoS and QoE indicators through ADB funding. Answer to question number six, all satellite network providers, including Starlink, are governed by the provisions of Sri Lanka Telecommunication Act. Provider rules published in Extraordinary Gazette number 2395-34 and proposed dashboard to be set up to ensure lawful orders of competent authorities. Answer to question number seven, license fees for identical for same service category of operators, and license fees of all types of provider license are stipulated in the provider rules published in Extraordinary Gazette number 2395-34. Other taxes and statutory levies are same for all operators and providers. Answer to question number eight, MNP implementation roadmap, operator readiness report can be finalized based on the outcome of the discussions I mentioned in the question number one. Regulatory framework for Starlink are included in provider rules published in Extraordinary Gazette number 2395-34. government's long-term national telecommunication, telecompetition and competition strategy is in the process of declaring the operator with significant market power, that is SMP, and to introduce obligations to that operator to ensure fair competition. Steps are being taken to introduce models to determine cost-based tariffs as well as, and we are hopeful that SMP and the cost models will get out within this year. That's all. Thank you.
Honourable Member, for your clarification.
Honourable Speaker, I thank the Minister for a breath of fresh air in the answers that have been given, and it is modernised and given in line with what is required. Honourable Minister, one of your prime duties as the regulator from the Sri Lanka Telecom Regulatory Authority would be to ensure that the consumer protection and the consumer satisfaction is being given top priority. On that score, you are saying one operator decides that if he doesn't want to give, it should not be the policy chain. It should be, you qualified of course saying in September that it will be put to place, but that should have not been even entertained. If the consumer satisfaction and provision that the consumer comes first, I guess a market share of a person is not what should be determined. It is whether the quality is being dropped. Today it takes 35 seconds for a call to be taken. And that's the reason. Competition will bring in the necessary consumer protection that comes in. And also, Honourable Minister, is it happening that there is eavesdropping or telephone tapping that is going on WhatsApp or normal telephone? But this is a general one which many are speaking, that when certain things have been spoken, that prior information has already gone and actioned on, which is a very alarming state. So I'm sure I would appreciate an honest answer coming from you, taking into consideration on this matter.
Honourable Deputy Minister.
Honourable Speaker, regarding number portability, this fixed operator, what their main concern which they raised is about the business and return on investments, on the investments that they are going to put into the fixed number portability. But their main argument is that since there's one major operator who's providing fiber connectivity to homes, there's no secondary network that is has developed to the same extent. And also, based on the infrastructure sharing guidelines in the country, the requirement for putting up a separate secondary fiber network is also not required. Infrastructure sharing should happen at the same time to protect both the environment as well as the investments, protection of investments, and also to lower the cost to the end consumers. Therefore, it is prudent that we should analyze the real benefit that fixed number portability would bring or not, and also by looking at the international use cases, as I mentioned before, we see in the emerging markets, what they have adopted is the mobile-first kind of approach, and in most of the markets, fixed-line number portability is not implemented, and the need of fixed-number portability is going down day by day. It's the mobile number portability that is. So it's based on the government who listens to the concerns in the industry as well as the public need. It's our duty to clearly assess whether we should, as a country, whether we should invest on fixed number portability or whether it will be just a drain out of our foreign currency out of the country of bringing down all these technologies which may not add real value to the end consumer. So then, that's why we have taken steps to really assess that before taking a final decision. And as I mentioned, by the end of September, if the decision is not being reached by the industry, then the government will intervene and give the policy directive to go and implement the mobile number portability first and proceeded by fixed number portability based on the need in the industry. And also regarding the WhatsApp tapping, there's no kind of action by any party for WhatsApp kind of communication tapping in Sri Lanka, and also like I don't know like whether anybody is putting that any kind of rumors out there with any evidence. I haven't seen any evidence to be backed by their claims. So as from the ministry responsible for telecommunication, I can clearly say there's no any initiative or anything that is currently being carried out for WhatsApp kind of communication topic. Thank you. Garo.